බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිතන මෙහි කරන දවස බුදුගුණ භාවනාව සැබවින්ම ඒ බුදුගුණ භාවනාවක් වෙන්නට නම් මීටත් වඩා අර්ථවත්ව එය සිද්ධ වෙන්නට ඕන. බුදුගුණය වැඩෙන්න ඕන තමන් තුළ. බුදු සිරිත දෙස බල බලා ඒ උතුම් ගුණ තමන්ගේ ජීවිත තුළ රෝපණය කරගන්නකොට ඔන්න තමන්ගේ ජීවිතය බුදුගුණයට සමීප කරගත්තා වෙනවා. එනිසා අපි මේ වෙලාවේදී අපේ ජීවිතත් බුදුගුණයට ගලපගන්නේ කොහොමද, සමීප කරගන්නේ කොහොමද කියලා බුදු සිරිත ආශ්‍රයෙන් අපි ටිකක් විමසලා බලමු. මේ එක්තරා විදිහක පරිශ්‍රණයක්. මෙන්න මේ සඳහා අපි ත්‍රිකෝණයේ එක කෙළවරක බුදුරජාණන් වහන්සේව එක අග්‍රයක තමන් අනිත් අග්‍රයේ මුළු ලෝකයම තබාගෙනයි මේ පරේෂණයට සූදානම් වෙන්න ඕන. මේකෙන් අපි කරන්නේ ලෝකය මම බුදුරජාණන් වහන්සේ අතර වෙනස හඳුනා ගැනීමක්. මම බුදුරජාණන් වහන්සේට සැබවින්ම බුද්ධ ශ්‍රාවකයෙකු හැටියට කොච්චර සමීප වෙලා තියෙනවද කියලා හඳුනා ගැනීමක් කරන්නේ මේ. තමන් තමන්ව හඳුනා ගැනීමක්. ඒ හඳුනාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට කිට්ටු කිරීමක්, සමීප කරවීමක් මේ ටික වෙලාවදී අපි සිද්ධ කරන්නේ. එමතුනේ අපි බුදුරජාණන් වහන්සේ ගැන කතා කරනකොට උන්වහන්සේගේ ගුණ ගැන කතා කරන්නේ අනන්තයි අප්‍රමාණයි කියලා. බුදු ගුණ අනන්තයි කියලා. හැබැයි ඒ බුදු ගුණ අනන්තයි කියලා කිව්වට ඒක සැබෑවක් නෙවෙයි විමර්ශනයේ කොට නොකිව්වොත්. අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන කතා කරනකොට බොහෝ දෙනා ගුණ නමයක් හැටියට දක්වනවා. හැබැයි බුදුහාමුදුරන්ට තිබුණේ ගුණ නමයක් නෙමෙයි. ගුණස්කන්ධ නමයක්, ගුණ කඳු නමයක්. ඒවට කියනවා නම අරහදී බුද්ධ ගුණ කියලා. අපි එක ගුණයක් ආශ්‍රය කරගෙන මේ ටික වෙලාවේ කතා කරමු. අරහං බුදු ගුණය. එයි අරහං කියන වචනේ තේරුම කුමක්ද? අරහං කියන වචනේ තේරුම සුදුස්සා. හොඳට මතක තියාගන්න අරහං කියන වචනේ තේරුම සුදුස්සා. කුමකටද සුදුසු? සියලු දෙනාගේම ආමිස ප්‍රතිපත්ති පූජාවන් ලබන්න සුදුසුයි. එතකොට මේ සුදුසුකම අපිට නැද්ද? අනුන් යමක් දෙනවා නම් දෑත බදල පිළිගැනීමේ හැකියාව නම් අපි හැමෝටම තියෙනවා. එතකොට අනුන් දෙන දේ බාරගැනීමේ හැකියාවද මේ අරහන් කියන වචනෙන් දක්වන සුදුසුකම? නෑ. මේ ලෝකේ හැම කෙනෙක්ම ආමිසයෙන් හෝ ප්‍රතිපත්තියෙන් යමක් දෙන්නේ පූජා කරන්නේ නිකම්මද? නෑ, අරමුණක් ඇතුව. ඒක ලෞකික වෙන්න පුළුවන්, ලෝකෝත්තර වෙන්න පුළුවන්. ලෝකෝත්තර අරමුණ හැටියට සැලකුව බුදු බව ප්‍රාර්ථනා කරගෙන පසේ බුදු බව, අග්‍ර ශ්‍රාවක, අසූ මහා ශ්‍රාවක, රහත් පදවි ප්‍රාර්ථනා කරගෙන වෙන්න පුළුවන්. දෙවියන් බ්‍රහ්ම සක්‍ර චක්‍රවර්ති රාජ සිටු සම්පත් ප්‍රාර්ථනා කරගෙන වෙන්න පුළුවන් ලෞකික ප්‍රාර්ථනා. මෙන්න මේ ප්‍රාර්ථනා සියල්ල ලෞකික ලෝකෝත්තර අපේක්ෂාවන් ඉටු කර දෙන්න යම් කෙනෙක් සුදුසු නම් හැකිනම් අන්න එබඳු උත්තමයන් වහන්සේ සියලු දෙනාගේ පුද පූජා ලබන්න සුදුසු වෙන්නේ. උන්වහන්සේ සුදුසුකම ලැබුවේ රජ පරපුරෙන් ලැබිච්ච දායාදයක් ඇටියට නෙමෙයි. කොසල් රජුරුව ලබා දුන්නු නම්බුනාමයක් ඇටියට නෙමෙයි. මෙන්න මේ හැකියාව උන්වහන්සේට තිබුණා. ලෞකික ලෝකෝත්තර අපේක්ෂා ප්‍රාර්ථනා ඉටු කර දීමේ හැකියාව උන්වහන්සේට තිබුණා. ඒ හැකියාව කොහොමද උන්වහන්සේට ලැබුණේ? සසර ගමන නතර කළ නිසා, සංසාර චක්‍රයේ අරසිදළු නිසා. කොහොමද උන්වහන්සේ සසර ගමන නතර කළේ? රහසින්වත් උන්වහන්සේ පව් කළේ. ඔබට මතක ඇති මාරයා අවුරුදු 6ක් තිස්සේ බුදුහාමුදුරුවන්ගේ පස්සින්ම ගමන් කළා. වරදක් හොයාගන්න, දෝෂාරෝපණය කරන්න. කයින් වචනයෙන් තබා සිතුවිලි මාත්‍රයකින්වත් කෙලෙසෙන තැනක් හොයාගන්න නැති තැනයි මාරයා පෙරද පලාගියේ. බෝසත් අවදීවත් එබඳු අවස්ථාවක් මරුට හොයාගන්න බැරි වුණා. එනිසා උන්වහන්සේ රහසින්වත් පව් නොකළ නිසායි සසර ගමන නතර වුණේ. කොහොමද රහසින්වත් පව් නොකර හිටියේ? උන්වහන්සේට තිබුණා නිකලෙස් හදවතක්. ඒ సంతානේ කවදාවත් අපිරිසුදුනේ නැහැ, කෙලසුනේ නැහැ, කිලිටුනේ නැහැ. සියලු ක්ලේශයන්ගෙන් මිදී වැඩ සිටිය නිසායි උන්වහන්සේ අරහන් කියන නාමයෙන් ගුණ සුදුසුකම් ලැබුවේ. හැබැයි මේ වචන මාත්‍රයක් විතරයි. මේ ගුණ දැන අවබෝධයෙන් කළ ප්‍රකාශයක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ මහ පුදුමයි පින්වතුනේ, මේ ලෝකෙ පහළ වෙච්ච හැම ශාස්ත්‍රූවරයෙක්ම තමන් ගැන හොයන්න, තමන් ගැන විමර්ශනය කරන්න තහනම්, දේව වරදක් වෙනවා. හැබැයි මේ ලෝකෙ පහළ වෙච්ච එකම ශාස්ත්‍රූවරයා තමන්ගේ ශ්‍රාවකයන් අමතලා කිව්වේ, මහණනි මගේ සම්බුද්ධත්වේවත් නිකම් පිළිගන්න එපා. හොයලා බලලා විමසලා විමර්ශනය කරලායි එක අදහන්නේ, එක පිළිගන්නේ. අන්න තමන් වහන්සේ ගැන හොයන්න විමසන්න ශ්‍රාවකයන්ට ඉඩ දුන්නු එකම ශාස්ත්‍රූවරයා ඔබෙත් මගේ ශාස්ත්‍රූලු බුදුරජාණන් වහන්සේ. එනිසා බුදුහාමුදුරුවෝ ගැන හොයන එක වරදක් නෙමෙයි. උන්වහන්සේ සඳහා අපට ඉඩ දීලා තියෙනවා. සඳුන් හරයක් කපන්න කපන්න සෝදාමන්නේ. එනිසා බුදු ගුණය බුදු සිරිත විමසන්න විමසන්නයි බුදු ගුණ සුවඳ විහිදෙන්නේ. එනිසා කිසිම තහනමක් නැහැ. දැන් බුදුහාමුදුරුවෝ සියලු කෙලෙසුන්ගේ නිදුනාය රහසින්වත් පළු නොකළේය කියලා අපි වචනයට කියනවා. ඔබ විමසා බැලුවද බුදු සිරිතේ ඊට සාක්ෂි? ඇත්තටම බුදු හිත කෙලෙසිලා නැද්ද? ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ කායිකව වාචිකව වැරදි සිද්ධ වෙලා නැද්ද? ඔන්න ඔබ බුදු සිරිත විමසා බැලුවා නම් අනේ මගේ බුදුහාමුදුරු ඒකාන්තයෙන් අරහන් නේද කියලා කියන්න සුදුසුයි. හැබැයි ඒ විමර්ශනය නොකොට මගේ බුදුහාමුදුරු අරහන් ගුණයෙන් යුක්තයි කියලා ඔබ කියන ප්‍රකාශනය එතර වටින ප්‍රකාශනයක් නෙමෙයි. අන්‍යාගමික කෙනෙක් ඔබ කියන්නේ කොහොමද කියලා ඇහුවොත් ඔබේ බුදුහාමුදුරු අරහන්ය, ඔබේ බුදුහාමුදුරු රහසින්වත් පව් කළේ නැහැ, කෙලෙස් උපන්නේ නැහැ කියලා කොහොමද කියන්නේ කියලා ඇහුවොත් උත්තර නැතුව යන. ඒ සඳහා අපට නිරුත්තර වෙන්න බෑ, අපට උත්තරයක් තියෙන්න ඕන. ඒ නිසා අපි බුදුහාමුදුරුව ගැන හොයලා තියෙනවා. උන්වහන්සේ ගැන හොයනකොට තමයි පින්වතුනි අපි නිවෙන් සැනසෙන්නේ. බුදුගුණ හිතන්න හිතන්න, බුදුගුණ සිහි කරන්න සිහි කරන්න හිත සාන්ත වෙනවා. සුප්පබුද්ධං පබුජ්ජන්ති සදා ගෞතම ශ්‍රාවකා. ගෞතම ශ්‍රාවකයෝ සුවසේ නිදනවා, සුවසේ පිපදෙනවා, පිපිදෙනවා. ඇයි එහෙම සුවසේ නිදන්නේ, සුවසේ පිපිදෙන්නේ? ජේසං දිවාච රක්තෝච නිච්ඡං බුද්ධගතා සති. දිවා රාත්‍රී දෙකේ බුදු ගුණයම අරමුණු කොටගෙන, බුදු ගුණයම සිහි කරමින්, නැවත නැවත බුදු ගුණ අරමුණු කරන බැවින් බුද්ධ ශ්‍රාවකයෝ සුවසේ නිදනවා, සුවසේ පිපිදෙනවා. එනිසා සුවදායක නින්දක් ලබන්න, ප්‍රබුද්ධ මනසකින් පිපිදෙන්න හොඳ භාවනාවක් බුදු ගුණ භාවනාව. අපි දැන් පටන් ගමු ඒ පරිශ්‍රණය. දැන් ඔබ හිතන්න මේ ලෝකේ උත්තරීතර ශ්‍රේෂ්ඨ උතුම් තනතුරකට පදවියකට ඔබ පත් වුණොත් ඒ තනතුරට ආපු ඔබට එතනට එන්න උදව් කළ සමාජය ගැන ඔබ කෙබඳු සැලකිල්ලක්ද දක්වන්නේ? දැන් ඔබ අවංක වෙන්න, දැන් ඔබ සමාජයේ යම් තැනක තරාතිරමක ඉන්න කෙනෙක්. ඔබ තනියම ඔය ඉන්න තැනට ආවනේ නේ. බොහෝ දෙනාගේ උදව් අරගෙන, බොහෝ දෙනාගේ අත අල්ලගෙන ඉන්න කිට්ටි. ඔබට උදව් කළ සමාජය ගැන ඔබ හිතුවද? මම මෙතනට ආවේ මෙන්න මේ අයගේ උදව්වෙන්, මේ අයගේ උපකාරයෙන් මම ඒ අයට පිහිට වෙන්න ඕන කියලා කල්පනා කළාද? ඒක අඩුවක් ඇති. ලෝකයට සසඳුවොත් ලෝකේ අනිත් අයත් එහෙමයි. හැබැයි දැන් බලන්න බුදු සිරිත දිහා. බුදු වෙච්ච මොහොතේම උන්වහන්සේ තමන්ට සෙවණ දුන්න ඇසතු බෝරුක දිහා ඇසිපිය නොහෙලා බලාගෙන උන්වහන්සේ කළ ඒ අනමිස ලෝචන පූජාව මොකක්ද අපට කියලා දෙන්නේ? අපි එබඳු තැනකදී උද්දාමයට මානයට පත් වෙනවා, මුල අමතක කරනවා, උදව් කළ සමාජය අතහරිනවා. ඒ දුරුගුණය, ඒ වරද, ඒ ක්ලේශය බුදු හිතේ විද්‍යාමාන වෙලා නැහැ. අනේ උන්වහන්සේ ඒ ගුරුකට ගෞරව උපහාර දක්වා නේද? ඊළඟට බලන්න උන්වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත මේ වටිනා ධර්මය කාටද දේශනා කරන්නේ? අන්න එතනදී උන්වහන්සේ කල්පනා කළා මේ දුෂ්කර ක්‍රියාකලාවදී තුල තමන්ට යමක් පියා දුන්නු, තමන්ට යම් උපකාරයක් කළ අත දුන්නු කෙනෙක් හිටියානම් එයත් ගැන හිතුව නේද? ආලාර කාලා බුද්ධකාරාම පුත්ත පස්වග තවසන් වහන්සේලා ගැන කල්පනා කළ නේද? බලන්න උන්වහන්සේ කුමක්ද පළමු කොට කරලා තියෙන්නේ? ඒ තනතුරටපත් වෙච්ච ගමන්ම ඉස්සෙල්ලාම කළේ මට කවුද උදව් කළේ මෙතනට එන්න? හැබැයි මම ලෝකේ යම් තැනකට ආවහම ඒ දේ අප තුළ සිද්ධ වෙනවාද? අපි බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ අපට උදව් කළ අය අමතක කරලා දාන්න. එයාගෙන් උදව් අරගෙන මම මෙතනට ආවා කියලා කියන්න කැමතිද? අන්න කෙලෙස් ගතිය, කිලුටු ගතිය. දැන් බලන්න බුදු හිත ඒ ලෝකෙ තුන් ලෝකේ උත්තරීතර පදවියට පත් වෙලා මට උදව් කළේ කවුද මෙතෙන් දෙන්නේ? අනුන්වහන්සේ විමසාවේ. මගේ හිතනම් ලෝකයන් අයගේ සන්තාන නම් කෙලසෙන තැන. උන්වහන්සේගේ හිත කෙලසිලා නැහැ. හොඳයි ඊළඟට උන්වහන්සේ පස්සද මහණන් වහන්සේලා බරණැසි සිපතනාරාම වැඩ ඉන්නවා දැක්කා. යොදුන් ගණනාවක් පාගමනින් උන්වහන්සේ ඔවුන්ට පිහිට වෙන්න බරණැසිට වැඩම කළා. උන්වහන්සේ වඩිනවා දැක්ක මේ අය උන්වහන්සේට නිග්‍රහ කරන්න කල්පනා කළා. නොපිළිගන්න කල්පනා කළා. අසුන් පණවන්නේ නැහැ, පාදවන්න පැන් තියන්නේ නැහැ කියලා තීරණය කළා. ඒත් ලඟ වෙන්න ටික ටික ඒ තීරණ වෙනස් වුණා. උන්වහන්සේට කිසියම් අගෞරවයක් කළා. එවෙත් න්‍යාවසෝවාදයෙන් කතා කළේ. උන්වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිගත්තේ නැහැ. දැන් මේ සිදුවීම බහලා කියවලා තියෙන ඕන තරම්. හැබැයි මේ තුල තියෙන ගුණේ මතු කරගත්තේ ඔබ. දැන් ඔබ හිතන්න ඔබ පැත්තට හැරෙන්න. දැන් ඔබට මේ තැනට එන්න උදව් කළ කෙනෙක් ගැන සිතන කරලා අනේ මට මේ මිනිස්සු හුඟක් උදව් කළා මෙතනට එන්න. අම්මා තාත්තා වෙන්න පුළුවන්, ගුරුවරු වෙන්න පුළුවන්, දහම් පාසල පාසල වෙන්න පුළුවන්, කවුරු හෝ වෙන්න පුළුවන්. සිත කරලා කල්පනා කරලා ඔබ ඉදිරිපත් වෙනවා ඔහුට උදව්වක් කරන්න. හැබැයි ඔබ ඔහුට උපකාර වෙන්න යනකොට ඔහු ඔබව නොපිළිගත්තු, ඔබව ප්‍රතික්ෂේප කළු, ඔබව පිළිකුල් කළු, ඔබට මොකද වෙන්නේ? ඔබ ඊට කලකිරෙනවනේ. මම උදව් කරන්න ආවේ ඒ උදව් ඕනේ නැත්තම් මම මොකටද ලහින්නේ? මම මොකටද බලෙන් උදව් කරන්න යන්නේ? ඔබ ඊට කෙලෙසෙන්න කිලුට කරගෙන ආපස් හැරෙන කෙනෙක් ස්වභාවයෙන් ලෝකයේ අනිත් අය ගැනත් හිතන්න. එයත් එහෙමයිනේ. බුදුහාමුදුරුවෝ එහෙම වුණාද? ඔබෙත් මගෙත් ලෝකයේ හිත කෙලසෙන තැන උන්වහන්සේගෙට කෙලසුණාද? මම මේ දුර ඉඳලා ආවේ මේ අයට උදව් කරන්න, මේ වටිනා ධර්මයක් කියලා දෙන්න. ඉතින් බලන්න ඕනේ නැත්තම් මට මොකටද කියලා උන්වහන්සේ ආපහු හැරුණේ. එය කොහොම හරි එයගේ අදහස් වෙනස් කරගෙන අනිවහන්සේ ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ කරලා මේ බුද්ධ ශාසනයේ ඓතිහාසික අමතක කරන්න බැරි උත්තමයන් වහන්සේලා බවට ඒ නම් පහ සනාත කළා. උන්වහන්සේලාට වන කියලා සංසාර සාගරයෙන් ඈතට කෙරෙව්වා. බලන්න මේ ලෝකේ මගේ සන්තාන කෙලසෙන තැන, කිලුටු වෙන තැන. එහෙනම් බුදු හිත කෙලසිලාද කිලුටු වෙලාද මෙතන? කෙලසෙනවා නම් කිලුටු වෙනවා නම් තැනක් නේ. එහෙනම් බුදු හිත කෙලසිලා නැහැ කිලුටු වෙලා නැහැ. සිත කෙලසුනේ කිලුටු වෙන්නේ නැත්තම් වචනයෙන් ක්‍රියාවෙන් කෙසේ අකුසල වෙන්නද? ඊළඟට උන්වහන්සේ වැඩම කළේ ඒ පළමු සැට නම ධර්ම ප්‍රචාරයට යොමු කරලා උරුවලක දලව්වට, උරුවල කාශ්‍යප ළඟට මම බුදු වෙලායි ඉන්නේ, මම රහත් වෙලා ඉන්නේ කියන උඩඟු බවින් මානෙන් පිරුණු ශ්‍රාවක පිරිවරාගෙන සිටි එවක ජනප්‍රිය ප්‍රසිද්ධ ශාස්ත්‍රවරේ. උන්වහන්සේ මොහුට අනුකම්පාවෙන් උරුවෙල් දනව්වට වැඩම කළා. උරුවෙල් කාශ්‍යපගේ ආරාමයට ගිහිල්ලා රාත්‍රී නවාතැන් ගන්න අවසරය ඉල්ලුවා. ශ්‍රමණ බවක් ගෞතමීන් හිමි අවසර නෑ ඒ සඳහා ඉන්න ඉඩ නෑ. එවැනි මට ගිනිහල්ගේ කුස්සිය උනත් කමක් නේ ලබා දෙනවා නම් බවත් ගෞතමී නපුරු නාගෙක් ඉන්නවා එතන නතර වෙන්න සුදුසු තැනක් නෙවෙයි කමක් නේ ඔබ කැමති නම් මට එතන දෙන්න අන්න ඒ ගිනිහල්ගේ ඉඳන් රාත්‍රියේ මහ සටනක් වුණා ඒ මහා නාගයත් බුද්ධ නාගයත් අතරේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේව හඳුන්වනවා නාග කියන වචනේ. මේ සටනෙන් මේ නාගයා පරාද කරලා බුද්ධ නාගයා ජයග්‍රහණය කළා. එතෙන් පටන් ප්‍රඥාවේ දහස් ගණනක් පාවා උරුවෙල කාශ්‍යපව දමනය කරගන්න අමාරු වුණා. බොහොම අමාරුවෙන් උන්වහන්සේ උරුවෙල කාශ්‍යපවන්තිමට දමනය කරගත්තා. බලන්න ඔබ කෙනෙකුට උදව් කරන්න ගිහිල්ලා ඔබ උදහැර කරද්දි ප්‍රතික්ෂේප කරද්දි මාස තුනක් මුළුල්ලේ නැවත නැවත උත්සාහවත් වෙලා කෙනෙකු යහමඟට පත් කරන්න සුචරිතවත් කරන්න ඔබට පුළුවන්. මෙච්චර කරද්දි තෝණ කමක් නැත්තම් මාව පිළිගන්නේ නැත්තම් උඩඟුකම මානෙය අතහරින්නේ නැත්තම් මොකටද මෙයාගෙන මහන්සි වෙන්නේ කියලා අතහැර යන එක ඔබේ ස්වභාවය. ලෝකේ යන්න එක ස්වභාවය. ඒ බුදු හිත කෙලෙසුන්නේ කිලුතුනේ නේ. උන්වහන්සේ කොහොම හරි ආපු ගමන ජයග්‍රහණය කළා. උරුවෙල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප දහසක් පිරිසක් සමග පැවිදි කරවාගෙන රජදහනුවර බිම්බිසාර මහ රජුගේ ආරාධනාවට අනුව එහි වැඩම කළේ. එතනදී සරියුත් මුගලන් දෙනම වහන්සේ ඇතුළු 250ක පිරිසක් පැවිදි වුණා. මහා සංඝ සන්නිපාතයක් ඉදිරියේ අග්‍ර ශ්‍රාවක තනතුරු දුන්නා. බොහෝ දෙනා චෝදනා කළා මේ ප්‍රථමව පැවිදි වෙච්ච අය හිටිද්දී ඒ පස්සේ මහණ වෙච්ච කෙනෙකුට මේ තනතුරු දුන්නේ කියලා. ඒ බුදුරජාණන් වහන්සේ චන්දා දෝස භය මෝහ සතර අගතියටපත් වෙලා මේ තනතුරු නොදුන් බව සංසාර උරුමයේ සංසාර ප්‍රාර්ථනාවන් අනුව හේතු කළ බව දේශනා කළා. සමහර වෙලාවට පින්වත්නි ඔබ එවන් තනතුරක් දෙන්න ගියා නම් ඔබ ඡන්දේ ඔබට කැමති කෙනෙක් පත් කරගන්න අකමැති කෙනා නසුදුස්සෙක් කියලා පැත්තකට දාන්න ඔබට පෙළඹෙන්න පුළුවන්. ඔබේ හිත කෙලෙසින තැන කිලුටු වෙන තැන අනේ බුදු හිත මොනතරම් පවිත්‍රද. මෙන්න මේ විදිහෙන් කල්පනා කරලා බලන්න ඊළඟට 20,000ක් මහ සංඝ රුවන පිරිවරාගෙන කිඹුල් වත්තට වැඩම කළා. කිඹුල් වත්තට වැඩම කළ ගමනේදී තමන්ගේ නෑහිතවතුන්වත් උන්වහන්සේව ඒ තරම් ආදරෙන් පිළිගන්න සූදානම් වුණේ නෑ. උන්වහන්සේට වඳින්න තරම්වත් කැමති වුණේ නෑ. උන්වහන්සේ යමක ප්‍රාතිහාර්ය පාලා ඒ මානෙය විඳදමලා මෙයට පිහිට වුණේ. මට ගෞරවයක් කළා මගේ ශ්‍රාවකයන් ඉදිරියේ මගේ නෑය මට වැන්දේවත් නෑ කියලා කලකිරුනේ නෑ. හේත කෙලස ගත්තේ නෑ. කිලිටුනේ නෑ. මේ ලෝකේ තමානම් අනුන්නම් කෙලසන තැනක් කිලුටු වෙන තැනක් උන්වහන්සේගේ හිත කෙලසිලා නෑ කිලුටු වෙලා නෑ. ඊළඟට උන්වහන්සේට දාන ටිකක් දෙන්නවත් ආරාධනාවක් කළේ නෑ රජමෙදුරේ. පසුදින උන්වහන්සේ මහබග පින්දපාතේ කළ හැටි ඔබට මතක ඇති. මහරජුගේ කම්පා වෙලා මහමග දිව ගියේ ඇටි හිතට මැවිලා පේනවා. බලන්න ඔබ මහා පිරිසක් පිරිවරාගෙන ගෙදරට ගිය වෙලාවේ ඔබට ආහාර පාන ටිකක් ඔබේ හිතවතුන්ට ආහාර පාන ටිකක් ඔබේ නිවසින් නොලැබුණු ඔබ හිත කොච්චර දෝෂිත කරගන්නේද? හිත කොච්චර කෙලසේද? අන්න ඒකේ හිතත් එහෙමයි. බලන්න බුදු හිත කෙලසිලාද? ඉබඳු තැනකවත් මම මෙච්චර දුර ඉරිවාගෙන ආවත් මගේ ශ්‍රාවකයන්ටවත් මටවත් දාන ටිකක්වත් දුන්නේ නැහැ. සංග්‍රහයක් කළේ නැහැ. කියලා කෙලසුනේ නැහැ. කලකිරුනේ නැහැ. මේ ලෝකෙ ඕනම කෙනෙක්ගේ හිත කෙලසෙන තැන, කලකිරෙන තැන. බුදු හිත කෙලසෙන බවක්, කලකිරෙන බවක් පේන්නේ නැහැ නිතමුතුනි. එහෙනම් මගේ බුදුහාමුදුරුවන්ගේ හිත අතිශයින්ම පාරිශුද්ධයි නේද? ඉතින් උන්වහන්සේගේ තැන් පටන් පරිනිර්වාණය දක්වාම බුදු සිරිත විමර්ශනය කරලා බලන්න ඕන. අපි තැනින් තැන ටිකක් විමසලා බලමු. පින්වතුනි, ඔබ හිතන්න ඔබ නොකළ වරදකට, බරපතල වරදකට ඔබ වහසු කරලා නිന്ദා, අපහාස, චෝදනා රට පුරා, ගම පුරා කැලෑ පත්‍ර වැදිලා හැම තැනම කතා වෙනවා ඔබ ගැන. ස්ත්‍රී දූෂණයක් කරලා ඒ මදිවට ඇයව මරා දාලා ඔබගේ චෝදනාවක් ඔබට ලැබුණොත් ඔබ මොකද කරන්නේ? ඔබේ හිත කොච්චර කලබල වේවිද? කොච්චර කම්පාවට පත් වේවිද? දේශයට පත්තර ඔබ කොච්චර නිന്ദා පරිභව කරයිද? ඒ බඳු අයට හිතන්න ටිකක්. ඒ බඳු චෝදනාවක් මට ආවොත් නිකරුනේ මම කොහොමද කටයුතු කරන්නේ? මගේ හිත, මගේ වචනය, මගේ ක්‍රියාකාරකම් කොහොම වේවිද? ලෝකයේ අනිත් අයට වෙන්නේ මොකක්ද? තමනුනි ලෝකයේ අනිත් අය සමානයි. දැන් බලන්න බුදුසිරිත දිහා. බුදුරජාණන් වහන්සේටත් පින්වතුනි ඔය චෝදනාවම ඔය විදිහටම ආවනේ. සුන්දරිකාව මරලා බුදුහාමුදුරු කම්පා වෙලාද? මහා මාගට මිසුන් වහන්සේ නමකට පිටපාති වඩින්න බෑ. සවැත් නුවරට ඉඳා නින්දා අපහාස කරනවා, බැනලා එළවනවා. ආනන්ද හාමුදුරුව බැරිම තැන බුදුහාමුදුරුවන්ට කිව්වනේ, බුදුහාමුදුරුවනේ අපි යන් වෙනත් නුවරකට මිනින්ද අපහාස ලැබුණු වෙලාවක. බුදුහාමුදුරුව අහනවා ආනන්ද, හොඳයි එහෙට ගියාම එහෙත් මෙහෙම වුණොත්? ස්වාමීනි, අපි වෙනත් ප්‍රදේශයකට යන්න. ආනන්ද, එතනත් වුණොත් වෙනත් ප්‍රදේශයකට. ආනන්ද, ඔබම යන්න ගියොත් අපිට මිනින්ද අබදීව තලය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ මුළු විශ්වයත් ඉඩමදි වේවි. ඒ නිසා ආනන්ද කලබල වෙන්න එපා, කම්පා වෙන්න එපා, ටිකක් ඉවසන්න. අන්න උන්වහන්සේ මේ කළ ප්‍රකාශනයත් එක්ක ඔබට හිතන්න පුළුවන් බුදු හිත කෙබඳු ස්වභාවයකින් පැවතුණාද කියලා. දැන් බලන්න බුදුහාමුදුරු කුසල් රජුරවන්ට පණිවිඩය යවුවද? මේ අපට නිකන් නිග්‍රහයක් කරනවා, වැරදි කාර්යෝ වේලා දඬුවම් දෙන්න කියලා ඉල්ලීමක් කළාද? භික්ෂුන් වහන්සේලා ටිකක් පාරට අරගෙන උද්ඝෝෂණයක් කළාද? නෑ, උන්වහන්සේ නිහඬයි. උන්වහන්සේගේ විහරණය වෙනස් වුණේ බොහොම සාන්තයි. දැන් බලන්න මමත් ලෝකයක් බුදුහාමුදුරුවන්ගේ අතරේ තියෙන වෙනස. උන්වහන්සේගේ හිත කෙලසිලා නෑ, කිලුටු වෙලා නෑ. එහෙනම් ලෝකෙ හැමෝගෙම හිත කෙලසෙන තැන උන්වහන්සේගේ හිත කෙලසෙන්නේ. එහෙනම් උන්වහන්සේ ඒකාන්තයෙන් අරහන් නේද? ඊළඟට බලන්න කිම්මතුනි, ලෝකෙ අපි නම් පුංචි කෙනෙක් ආරාධනාවක් කළා තිබුණොත් ඒක අතහැරලා හරි, අමතක කරලා හරි, රජුරුවන්ගේ සිටුවරයන්ගේ ආරාධනාව බාරගෙන එහාට යනවා. ලොකු තැනට යනවා පොඩි තැන අතහැර දාලා. ඔබෙත් ලෝකෙත් ස්වභාවයක බලන්න බුදු සිරිතේ ඔය ස්වභාවය තිබුණාට කියලා. දවසක් ඔන්න සවැත් නුවර ජේතවනාරාමේ මහ කලබලයක්. අනේ පිටු සිටුමා, කුසල් රජතුමා, විසංකාවසිය බන්දුල මල්ලිකා කෝසල මල්ලිකාවන් බුදු සිරිපා මුල වැඩ වැඩ කියනවනේ ස්වාමීන් වහන්සේ ගමන යන්න එපා කියලා. බුදුහාමුදුරුවෝ දක්ෂිණාවා ගිරියට වඩින්න තීරණය කළා. මේ කතා කරලා කියනවනේ ස්වාමීන් වහන්සේ දැන් වයස්ගතයි. ඔබ රෝගී දුර්වලයි. ඒ වගේම දක්ෂිණාවා ගිරියේ ඉන්නේ මහා නපුරු මිනිස්සු. හරියට ධානි ටිකක්වත් දෙන අය නෙමෙයි ඒ ඉන්නේ. වඩින්නේ පායාට කියලා ආරාධනා කරනවා වෙන වෙන. බුදුහාමුදුරුවෝ කුගේම ආරාධනා ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ භික්ෂූන් පිරිවරාගෙන දක්ෂිණා ගිරියට වඩින්න තීරණය කළා. ඔන්න එදා අනේ පිළිසිතුමා මාලිගාවට ගියේ මෙලවුණු මුහුණකින්. එතුමාගේ මුහුණේ වෙනස දැක්ක පුණා දාසිය පුදුමයට පත් වන වෙනදාරාමේ ඉඳලා ඉන්නේ හරි ප්‍රසන්න මුහුණකින්. අනේ ඇයි බුදුහාමුදුරුවන්ට අනතුරක් කරදරයක්ද? විමසන්න ඉතර සාමීන බුදුරජාණන් වහන්සේට කරදරයක් විපතක් වත්. අනේ මේ පුණාවනි, එහෙනම් ඔබ වහන්සේගේ මුණාද හරි වෙනස්. වෙනදාරාමේ ඉඳලා එනකොට පිපෙන්න ලං වෙච්ච කුසුමක් වගේ ඔබ වහන්සේගේ මුණ හරි ප්‍රසන්නයි. අද මහාඳුරු වෙලා මොකද මේ වෙනස? පුණාවනි බුදුහාමුදුරුවෝ දක්ෂිණාගිරියට වඩින්න තීරණය කළා. අනේ ස්වාමීන් වහන්සේ ආරාධනා කරන්නේ නැද්ද උන්වහන්සේට ওই ගමන වඩින්නේ පා කියලා? එයි නැත්තේ පුණාවනි මම විතරක් නෙමෙයි කුසල රජුගු විසාකාව කෝසල මල්ලිකා බන්දුල මල්ලිකාවන් පවා ආරාධනා කරලා කිව්වා ওই ගමන යන්න පා කියලා. ඒත් අපි ඔක්කොගේම ආරාධනා ප්‍රතික්ෂේප කළා බුදුහාමුදුරුවෝ. පුණාදාසේ මොහොතක් කල්පනා කළා. බුදුහාමුදුරුවෝ මහා කරුණිකයි. මට පුළුවන් බුදුහාමුදුරුවන්ගේ ළඟට නතර කරන්න. පුණ තීරණයක් ගත්තා. අනේ පිළිසුතුමාට කියන සාමීනි, මට පුළුවන් බුදුහාමුදුරුවන්ගේ ওই ගමන නතර කරන්න. පුණාවනේ නුඹට පුළුවන් නම් ඒ ගමන නතර කරන්න මම ඔබව දාසි තනතුරින් විනාශ කරනවා. සාමීනි මට පැවිදි වෙන්න අවසර දෙනවාද මේ ශාසනයේ? පුණාවනි මම දියණියක් බවට පත් කරලඹව සංසලයට පාර දෙනවා. පුණාව දුර්ගණ ගියාදා බුදුහාමුදුරු වඩින මගට. බුදුහාමුදුරු වික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන දුටු දුටු අංගෙස පිනව පිනවා ඉදිරියට වඩිනවා. හිතන්න මේ දර්ශනේ හිතට නගා ගන්න. පුණාව ඉදිරියට දුවලා මහමග දිගා වුණා. දෙම දිගාවල බුදුරජාණන් වහන්සේ වඩිනකන් ඒ දෙසට වැඳගෙන බලාගෙන හිටියා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පුණාව සමීපයට එනකොට පුණාව කටහඬ අවදි කළා. ස්වාමීනි පුණාව දාසියක්. පුණාව දාසියක් ස්වාමීනි, මේ දාසියට අනුකම්පා කරන්න. බුදුහාමුදුරුවෝ පුණාවනේ බබලාපුරුතු වෙන මොකද්ද වගේ? ස්වාමීන් වහන්සේට අනුකම්පා කරලා ආපහු ජේතවනාරාමයට වඩින්න. බුදුරජාණන් වහන්සේ විමසනවා පුණාවෙන් උඹට ලැබෙන ලාභය මොකද්ද මං එහෙම ආපහු ගියොත්? ස්වාමීන් මම දාසි තනතුරින් නිදහස් වෙනවා. මට ඔබ වහන්සේගේ ශාසනේ ගුණ පුරා ගන්නට ලැබෙනවා. මට අනුකම්පා කරන්න. මහරජුරුවන්ගේ ආරාධනාව ප්‍රතික්ෂේප කළ, මහ සිටුවරයාගේ මහ වයසේගේ ආරාධනාව ප්‍රතික්ෂේප කළ බුදුහාමුදුරුවෝ පුණාදාසේගේ ආරාධනාව බාරගෙන එදා පෞදේතවන ආරාමයට වැඩම කළා. බලන්න මේ සිදුවීම මොන තරම් සංවේදීද. පුණාවෙන් දහසක් ඇවිල්ලා ඔබට ආරාධනා කළා. ඔබ පිළිගන්නේ නැහැ, ප්‍රතික්ෂේප කරයි. රජුරුවන්ගේ සිටුවරයාගේ ආරාධනාව ඉදිරියේ ඒ බුදුරජාණන් වහන්සේට යන්නේ පැත්ත. උන්වහන්සේ ධනය බලය ඉදිරියේ කොහොමද කටයුතු කරලා තියෙන්නේ? ඒවට ඇලිලා නැහැ, බැඳිලා නැහැ, කෙලිසිලා නැහැ. අනුබුදු සිරිත හැමෝගෙම හිත කෙලසෙන තැන උන්වහන්සේ පිහිට අති පරිශුද්ධ භාවයෙන් පැවතිලා තියෙනවා. ඉතින් මේ වගේ දැන් කොච්චර නම් තියෙනවද බුදු සිරිත විමසන්න. උන්වහන්සේ එද පෙරවා සිවුරු පවා උත්තරානම් දාසියක් මියගිය වෙලාවේ, පුණානම් දාසිය මියගිය වෙලාවේ ඇයි මිනිය උතලා තිබක් පමණ අනුවන්ගෙන් පෙරෙච්ච රෙදි කඩක් මහල සකස් කරලා හදාගත්ත සිවුරක් උන්වහන්සේ මහරජවරුන්ගෙන් මහසිටුවරුන්ගෙන් පොදු සැලකිලි ලැබුණත් අනේ උන්වහන්සේ කොච්චරනම් නිරංකාරව උන්වහන්සේගේ ජීවිතය පැවතිලා තියෙනවද? තවදුරටත් බුදුසිරිත විමසන කෙනෙකුට ලෝකයට තමන්ට ගලපමින් විමසන්න වටිනවා. අපේ පැරණි සමාජයේ හටගත් මඩ පිරි විලෙන් ඉහළ නැගී සුදු පියුමක් ලෙසනේ. බුදුරජාණන් වහන්සේව හැඳින්වුවේ එබඳු ආකාරයෙන් මඩ පිරි විලෙන් හටගත්තට නෙළුම මඩදී නොතෙවරී විරාජමානව පවතිනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මඩ විලක් වෙනි, මඩ වලක් වෙනි මෙමෙනි සමාජයේ ඉපදිලා එහි නොතැවරී නොඇලී නොගැටි උන්වහන්සේ වැඩ සිටි ආකාරයයි අපි මේ කළ පරීක්ෂණය තුළ සනාථ වෙන්නේ. උන්වහන්සේ ලෝකයේ වැඩ සිටියට ලෝකයක් එක්ක ඇලිලා නැහැ, ලෝකයක් එක්ක ගැටිලා නැහැ. ලෝකත් ස්වභාවයෙන්ම උන්වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහෙන් උන්වහන්සේගේ ගුණ විමසන්න. මීට වඩා අපට ඒ සඳහා වෙලාවක් නැහැ, කාලේ නැහැ, කාලේ අවසන් වෙලා. මේ විදිහින් බුදු ගුණ භාවනා කරන්න, හැමදාම බුදු සිරිත විමසන්න, ඔබේ ජීවිතයට ගලපන්න, ලෝකයට ගලපන්න. අනේ බුදුහාමුදුරුවෝ ඉන්න තැනත් මමත් අතරේ වෙනස කොච්චරද දුරස්ත. මේ බඳු තැන්වල බුදුහාමුදුරුවෝ මෙහෙමයි කටයුතු කරලා තියෙන්නේ. අනේ මම තාමත් කටයුතු කරන්නේ මෙහෙමයි. නෑ නෑ මමත් අදමිදල බුද්ධ ශ්‍රාවකයෙක් වෙනවා. බුදුහාමුදුරුවෝ මේ බඳු තැන්වලදී මෙහෙමයි කටයුතු කළේ. මමත් ඒ විදිහම අනුගමනය කරනවා. මමත් බුදුහාමුදුරුවන්ගේ දකුණු ධනමඩර ළඟ ඉන්න ශ්‍රාවකයෙක් වෙනවා කියලා හිත හිතා අන්න ඒ ගුණ තමන්ගේ ජීවිතයට එකතු කරගන්නකොට ඔන්න අපි බුද්ධ ශ්‍රාවකයෝ වෙනවා, බුදු ගුණ වඩා ගන්නවා වෙනවා. ඉතින් එබඳු බුදු ගුණයකින් ඔබේ නිවේවා සනසේවා. උතුම් බුදු ගුණයෙන් ඔබ නිවේවා සනසේවා. උතුම් බුදු ගුණ වඩාගෙන මේ සංසාර සාගරයෙන් එතරවන්නට, කායික මානසික අකුසලයෙන් මිදෙන්නට, ඒ මානසික පාරිශුද්ධියෙන් පිරිසිදුවන්නට ඔබටද මේ මොහොතේ පටන් අනන්ත මහ බුදු ගුණ බලයෙන් සියලු ශාන්තිය පිහිට පිරිසරණ ලැබේවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං ධර්ම ශ්‍රවණී කිරීමෙන් භාවනා කිරීමෙන් සිදු කරගත් සතර ධර්මයන් මත බුදු වෙන බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු දෙවියන්ටත් නමින් නියගිය ඥාතීටයි සීම උපිය ගුරුවරාදී හැමතත් අපි හැම දෙනාටත් අපේ ද්වාර දරුවන් හැද වැටි ගුරු දෙමාපියන් ඇතුළු අපි හැම දෙනාටමත් ඒ උතුම් බුදු ගුණයෙන් සැනසී මහා බහා සසර සාගරයෙන් නිතරවන්නට, සංසාර සාගරයෙන් නිතරවන තුරු සතර අපායාදී මිදී දෙව් සැපතින් මිනිස් සැපතින් සතුටක් ගන්නට මේ පින්කම්ද හේතු වාසනා පාරමී වේවා කියලා සාර්ථකයි.